දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
ඒතං සංසං ඒතං පනිසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය, මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන.
අතිපූජනීය මහෝපාධ්‍යාය මහේපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. සුද්ධානියන මාතෘකාව යටතේ පවත්වන ලබන දේශනා මාලාවේ 11 වන දේශනයන්නේ නාමයක් රූපයක් කච්චී කරගෙන පස්සේ හටගන්නේ නාමයෙන් කෙරෙන නම් කිරීමෙන් රූපයට අධිවචන සම්ප්‍රස්සයකි. රූපයෙන් ලැබෙන ගැටීමෙන් නාමයට පටිඝ සම්ප්‍රස්සයකි සැලකෙන නිසා බව පසුගිය දේශනයේදී විස්තර කරන්න තිබුණා. පක්ෂ කියන වචනය ධර්මයෙන් ඉදිරැති දෙෙන ආකාරයට ඒ ස්පර්ශ ඒ පස කියන වචනය සම්පූර්ණ වන්නේ මේ අධිවචන සම්පස්ස පටිග සම්පස්ස කියන අංග දෙක එකතුල. ඒවගේම රූපන් කියන වචනයට බුදුපියාණන් වහන්සේ දුන්න විශේෂ නිරුක්තියකු අප පසුගිය දවස සඳහන් කළා. කජ්ජනීය සූත්‍රයේ සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුක්තයේ කජ්ජනීය සූත්‍රයේ සඳහන් වන නිරුක්තියක්. උපපීති කුහෝ විස්තරේ තස්මා රූපං පිවිච්චති යන්නේ බුදුපියාණන් වහන්සේ මේ රූපය පිටස්කන්ධේ හඳුන්වල තිබෙන්නේ මේ රූපමය වන නිසා. මොනවන්ද රූපමය වන්නේ? සීතලෙන්, උෂ්ණයෙන්, කුසගින්නෙන්, පිටාකාරයෙන්, මදි මදු ආදීන්ගේ ස්පර්ශයෙන්, ඒ දේවල් වලින් රූපමය වන නිසා ඊට රූපය කියනවා කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මෙන්න මේ උත්තරාර්ථය විග්‍රහ කිරීමේදී අප මේ රූපස්කන්ධය තුවාලයකට සමාන කළ හැකි බව සඳහන් කළා. අතුවා ආදී තෝරන තිබෙන ආකාරයට මේකට දෙන අර්ථ, මේ රූපණ කියන වචනයට දෙන අර්ථ, හිතන පෙළවි ගැටෙන ලිඩලෙන දුන්නස්වන කියන ඒ අදහසු ඒ අර්ථය දීල තිබින්නේ. මේ හිතන පෙළෙන ගැටෙන ලිඩලෙන දුන්නස්වන ගති සාමාන්‍යයෙන් පහසුවෙන් ඉද්දන තුවාලයක් ඇති කැනක තුළ පහළ වන ප්‍රතික්‍රියා සිහි ගන්වන දුරුවල්. මේ ඉබ්බෙන ගතිය නිසා පටිග සම්පස්සයක් ඇතිවෙතයි කියන ඒ නිසා ඉතාමත්ම අර්ථවත්. පටිග කියන වචනේ මූලිකාර්ථය නම් ගැටීමයි. රූපධර්මයක් හටගන්නේ සුවාලයේ ඉක්ීමක් වැනි මේ ගැටීම නාම ධර්මයන්ගේ පිහිටෙන් තේරුම් ගැනීමට උත්සාහ කිරීමය. රූපෙහි යමක් ගැටුණ විට හටගන්නා දැනෙන වේදනාව ඔස්සේ ඇති කරගන්නා රූප සංඥාව එනම් රූපය හඳුනා ගැනීම අඳුරෙහි අන්ධකාරයේ අතපත ගෑමක් වගේ. අපකහස වන රූපයේ නියම තත්ත්වය සැකහැර ගැනී ගැනීමට සාමාන්‍ය ලෝකය ඇසහැර බලනවා. ඒ වගේම ඇසට පෙනෙන රූපයේ නියම තත්ත්වය දැන ගැනීමට අතදා බලනවා. අපකහස වන රූපයේ නියම තත්ත්වය සැකහැර දැන ගැනීමට ඇසහැර බලනවා. ඇසට පෙනෙන රූපයේ නියම තත්ත්වය දැන ගැනීමට අතදා බලනවා. මේ දෙකම අර අන්ධයෙකුගේ වැඩ වගේ. නමුත් මේ එක ක්‍රමයකින් වුණත් මුලාව සම්පූර්ණයෙන් උදත් කර ගැනීමට ලෝකයා අසමත් වෙනවා. ඊට හේතුව ඝන සංඥාව අනුව නිගමනයකට ගැනීමට පුරුදු සිට නිසායි. භෞදිත්‍ය විභෞදිත්‍ය යන අන්ත දෙකට පුදුපින්නේ මේ රූපය පිළිබඳව ගත්තු ඝන සංඥාව බව අපට කලමුවාදි සූත්‍රයේ සඳහන් වන උත්තරා ගාථාර්ථයකින් පෙන්නුම් කරන්න පුළුවන්. අපි ගියවර ඒ ගාථාර්ථයක් උපුටා දැක්වා. රූපේ සුදිස්වා විභවං භවංච විනිච්ඡන් රූපේ ජන්තු ලෝකි. රූපයන් පිළිබඳව විනාශවත් සා පැවැත්මක් කියන මේ කාරණා දෙක දැකලා ලෝකේ මිනිස්සේ සම්පූර්ණ නිගමනයකට එරමෙනවා. නිසක වශයෙන් රූප ධර්ම තිබෙනවා, ඒකාන්ත වශයෙන් පවතිනවා කියන හැඟීම ඇති කරගන්නවා මේ සාමාන්‍ය ලෝකයා. මේ ඇති කරගත්තු අදහස රූප සංඥාව. අර ගැටීම නිසා ඇති කරගත්තු එක්තරා සංඥාව. මේ රූප සංඥාව කොහොමත්මෙන් ගත්තොත් මේක එක්තරා විදිහක අනුභීතුගේ විතමනයක් වෙනද? මෙන්න තමයි ලෝකේ භව විභව කියලා අන්තනාමී දෘෂ්ටි දෙක තවරුල තිබින්නේ. මේ රූප ධර්මයන් ද්‍රව්‍ය පිළිබඳව නොයෙකුත් විදිහේ මති මතාන්තරින්වත් ලෝකේ පවතින්නේ. ඒවා ඒකාන්ත වශයෙන් සත්‍ය දේවල් ඇහිට අපට හසුවන ඇටට පේන දේවල් ඒකාන්ත වශයෙන් පවතිනවා කියන හැඟීමක් ලෝකේ තිබෙනවා. එතකොට යම්කිසි දෙයක් යම්කිසි කාල සීමාවක් පවතිනවා, ඒකට ඒව නැති වෙලා යනවා. ඉන්න මේ අනුව ලෝකේ හැම දෙයක්ම ඒකාන්ත වශයෙන් පවතිනවායි, ඒ වගේම එක්තර අවස්ථාවකදී ඒවා විනාශ වෙ යනවායි කියලා මේ විදිහට භව විභව වශයෙන් දෘෂ්ටි දෙකක් අන්තනාමි දෘෂ්ටි දෙකක් ලෝකේ පැනගිලා තිබෙනවා. මේකත් මේ රූප සංඥාවක් එක්තරා විදිහක බිරිඟුවක් ඔස්සේ දිනුවක් වැනි දෙයක්. මේක එක්තරා විදිහක මුලාවක්. අර බුදු පියාණන් වහන්සේ ජටා සූත්‍රයේදී දැක්වෙ තිබෙන්නේ නාමය රූපයක් පටිඝා චූත සංඥාවක් යම් තැනක නැතිවෙනවා නම් උපරේසණය වෙනවා නම් සම්පූර්ණයෙන් වලක්වන්න ලැබෙනවා නම් අන්න එතන අන්තෝජතෝ බහිජතෝ සෝති මේ මූලික සංකාර ගැටලුවම විසඳුම බව කපාමරණ බව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක මේ අපි කියන විග්‍රහ යන්නේ තරම දුරට තේරුම් ගන්න පුළුවන්. මේ නාමයක් රූපයක් ඒ වගේම පටිඝා චූත සංඥාවක් මේ පද හතරම වේදගත් වෙනවා. පටිඝා රූප සංඥා ඒක අර හඳුන්වන පටිඝ සංපස්සේ අපි වචන සංපස්සේ කියන වචන දෙකට සමානයි. එතකොට රූප සංඥාව ගැන විශේෂඥයක් කියනවා නම් මේ රූප සංඥාවට මූලික හේතුව වන්නේ ස්පර්ශයයි. ඒ නිසාම මේ කලහ විවාද සූත්‍රයේ දක්වල තිබෙනවා භව විභව දෘෂ්ටි දෙක පැනගීමට හේතු වන්නේ ස්පර්ශයයි කියලා. ස්පර්ශය නිසා මේ භව විභව දෘෂ්ටි ඇතිවෙනවායි කියලා. මේ ස්පර්ශය පිළිබඳ විග්‍රහය ක්‍රමක්‍රමයෙන් ගැඹුරට ගෙන යන විදිහේ ප්‍රශ්නෝත්තර මාලාව සූත්‍ර නිපාතේ ඒ කලහවාද සූත්‍රයේම දකින්න ලැබෙනවා. ප්‍රශ්නෝම ලෝකස්මින් කුතෝ නිදාන ප්‍රශ්නය අසනවා. ලෝකයේ ස්පර්ශය කුමක් නිදාන කොටගෙන පවතින්නේ, කුමක් හේතු කොටගෙන පවතින්නේ කිය ඒකට දෙන පින්තුර නාමංච රූපංච පටිච්ච පස්සෝ නාමය රූපයක් නිසා ස්පර්ශය ඇති වෙනවා කියලා. ඊළඟට අසන ප්‍රශ්නය කිස්මින් විභූතේ න පුරාන්ති පස්සා කුමක් නැති වූ කල්හි ස්පර්ශය ස්පර්ශ නොකිරිද්ද? ඊට දෙන පිළිතුර රූපේ විභූතේ න පුරාන්ති පස්සා රූපය නැති වූ කල්හි ස්පර්ශය ස්පර්ශ නොකිරිද්ද? ඊළඟට අසන ප්‍රශ්නය පිළිතුර ඉතාමුතු වේදගත් ගැඹුරු ඒ වගේම ගැඹුරු විදියේ ස්වරූපයක් දරන ධර්ම විග්‍රහය. ඒ නිසා අපි මේ ගාථා දෙකම සම්පූර්ණයෙන් උපදාගන්න උත්සාහ කරනවා. ප්‍රශ්නය මේකයි, කතං සමීපස්ස විභෝති රූපං සුඛං දුඛං වාති කතං විභෝති ඒකං මේ පබ්බේ යථා විභෝති සංජානාමි ඉති මේ මනෝමි. කතං සමීපස්ස විභෝති රූපං එසේ සමන්විත වූ රූප රූපේ නැති වෙයිද? සුඛං දුඛං වාති කතං විභෝති සතුටුද්දකද කෙසේ නම් කොයි ආකාරයකින් නැති වෙයිද? ඒකං මේ පබ්බේ යථා විභෝති මේවා නැති වෙන ආකාරය මත කියන මැනව සංඥාන ඉති මේ මනෝ මේ කාරණය දැනගන්න යන මේ අදහස මට ඇති. ඒකට දෙන පිළිතුර මේකයි. ආශ්චර්යමත් පිළිතුර සංසංයේ නවිසන්න සංයේ නෝපිය සංයේ නදිදේත සංයේ ඒනම් සමේතස විභූති රූපං සංඥානිදානාහි සපංච සංඛා. මේ සංසංයේ මේ කියන්නේ මේ අර රූපය විභූත වූ එමනත රූපය නැති වූ තත්වයක් ලැබූ, ඒ වගේම සත දුක් දෙක නැති කරගත් තත්වයක් ලැබූ පුද්ගලයෙකු පිළිබඳව මේ විස්තරය කෙරෙන්නේ. මේ සංඥා සංඥා ඒ තැනැත්ත සාමාන්‍ය ප්‍රකෘති සංඥාවෙන් සංඥා වූයේ නොවේ. ප්‍රකෘති සංඥාවෙන් යුක්ත තැනැත්තෙක් නොවේ කියන එක. ඒ වගේම මේ නිසංඥා සංඥා විකෘති සංඥාවෙන් යුක්ත සංඥාවක් කුත් නෙවෙයි එතන. ඒ කියන්නේ නිසංඥ වූ පුද්ගලෙන් කුත් නෙවෙයි, සිහි නැති වූ පුද්ගලෙන් කුත් නෙවෙයි. මේ සංඥා සංඥා නිසංඥා සංඥා මොකද අසන්නේ? ඒ වගේම සංඥාවෙන් තොර තත්ත්වයක් කුත් නෙවෙයි. ඒක දැන් නියෝජ සමාපත්තිය නැත්නම් පාතන්‍ය සත්තාදී ස්ථානවල තිබුණා වගේ ඒ සංඥාව ඒත්තක නැති තත්ත්වයක් කුත් නෙවෙයි. නවිකෘත සංඥා. සංඥාව ඉක්මනින් ප්‍රත්‍යක්ෂ වෙයි. ඒනම් සංයෝගස් නිභෝති රූප. මේ ඔක්කොම නොරේ නොයි කියන වන්නේ හතරට තියෙන්නේ රූපද දෙකේ. ඒනම් සංයෝගස් නිභෝති රූප තමයි මේකද කියනවා. මෙන්න මෙසේ සමන්විත වූ රූප. රූපේ නැති වෙයි. සංඥා නිදානාහි ප්‍රපංච සංඛා. මතනිසාද කියලා විතර තියෙන හේතුව දක්වමතයි සංඥා නිදානාහි ප්‍රපංච සංඛා. ප්‍රපංච සංඛා වූ සංඥාව නිදානය කොට ඇති හේතුව. එතකොට මේ ගාථාවේ අර්ථ විග්‍රහ පිළිබඳව අපිට විශේෂයෙන් යමක් කියන්න සිද්ධ වෙනවා. මතනිසාද මහා නිද්දේශයේ උඩ තෝරලා තියෙන්නේ මේ ගාථා තෝරලා තිබෙන්නේ මේ අර චතුර්ථ ධ්‍යානය ලබාගත්තු කෙනෙක් එතුම අරූප ඥානය වන ආකාස සංඛ්‍යාතනය පිටත සිත යොමු කරන අතුරු අවස්ථාවකටයි මේ ගාථාව තේරුම් කරල දීලා තිබෙන්නේ. එහෙම තෝරන හේතුව මොකද අර නවිභූත සංඥා කියන එක එතන ඒ අරගෙන තිබෙන්නේ නවිභූත සංඥා කියන්නේ අරූප සංඛ්‍යාතියක් නෙවෙයි කියන එක. ඒකත් සාමාන්‍ය සිත් තත්ත්වයක් නෙවෙයි, විසම්ය වූ තත්ත්වයකුත් නෙවෙයි, අසන්න සත්ත්ව නිරෝධාදී තත්ත්වයකුත් නෙවෙයි, අරූප සංඛ්‍යාතියක් නෙවෙයි. එතකොට ඉතින් ඉතුරු වන්නේ මෙන්න මේ විදිහේ අතුරු අවස්ථාවක් තමයි ඒක නිසා වෙන්නේ නැති මහා නිද්දේශයේ මේක තෝරන්නේ ආරුප්ප මග්ග සමන්දී කියලා. ආරුප්ප ධ්‍යාන වලට යන මාර්ගයේ සිටිය තැනත්තකගේ චිත්ත tattve විදිහට ඒක තෝරන්නේ. ඒ වගේම අනිත් කටුවාරු තේදිලි තෝරනවා. නමුත් මෙතන කල්පනාකල බලනකොට මේ සූත්‍රයේ ඒ චතුස් මඟවත් මේ සූත්‍රයේ ඒ ධර්ම විග්‍රහය පිළිබඳ ඉදිරිපත් කළ තියෙන ආකාරය අනුව කල්පනාකල බලනකොට මෙතන තියෙන ඊටවට ගැඹුරු යම් කිසි ගැඹුරු tattvයක් ලෝකෝත්තර tattvයක් මෙතන තිබෙනවා. රූපය සමතික්කම රුණාසයෙන් අරූප ධ්‍යානාදී කියන ඒ විදිහට එහෙම නැති කිනීමක් නොවේ මෙතන ලෝකෝත්තර වශයෙන්. ප්‍රධාන වශයෙන්ම ඉක්මනීමක් මෙතන හැදෙන්නේ. විශේෂයෙන් මේ අවසාන පදයෙන් කියන සංඥා නිදාන උපපංච සංඛා. මේ උපපංච සංඛා ගැන විදර්ශනාවට අයත් පදයක්. ඒ වගේම අර ඒ සූත්‍රයේ මුලින් ඉඳලාම එන්නේ විදර්ශනාවට ගුරු මහා ගැඹුරු වන්දනේ ප්‍රශ්න මාලාව. ඒක අපිට දැක්වන්න පුළුවන් ඒ සූත්‍රයේ කර්මවිවාද සූත්‍රයේ ධාතන ධනසයකින් සමන්විත සූත්‍රය. ඒකේ කලමිනිය ගාථාව ගාථාවින් ලැබෙන ප්‍රශ්නය උතු කුමුතා කලමා විවාද පරිදේව සෝකා සාමච්චරාච මානති මානා ධනතේ සුනාච කුතෝ පහේතා කදිංග බ්‍රුහි. කලම විවාදයේ කොටනින් හටගත්තානුද කුතෝ පහේතා කලමා විවාද. ඒ වගේම පරිදේව සෝකා සාමච්චරාච සෝක පරිදේව ඇදින් බලපීම් මච්චරිය ඒ වගේම තේසුන්ය ආදී පරිදේව සෝකා සාමච්චරාච මානාතිමාන ඒ වගේම මානාතිමාන කියන ඒ ක්ලේශ ධර්ම ඊළඟට තේසුන්ය කියලා කියන කිසුනාවාච ඊළඟ කීම් ආදී ඊළඟම කෙලෙස් ධර්මද ඇතිවන්නේ කොතනින්ද කියන එකයි මේ මූලික ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම වශයෙන් තමයි මේ සූත්‍රයේ දාඨා ධාතයෙන් සමන්විත සූත්‍රයේ ක්‍රමක්‍රමයෙන් විකාශනය වන්නේ. ඒ ප්‍රදීත සංස්ථාද ඥානයට අනුව ඒ දක්වනවා අර කලහ විවාදවලට හේතු විදිහට දක්වනවා කලහ විවාදයේ ක්‍රියා ප්‍රවෘතා කලහ විවාද. ඒ කියන්නේ යම් යම් දේවල් ප්‍රිය වශයෙන් සැලකීම නිසා කලහ විවාද ආදී තියෙන බව දක්වනවා. කවිට අර දම්බලක පුරුක් වශයෙන් විකාශනය වන්නේ මේ සූත්‍රයේ. ඒකේ ක්‍රියා ප්‍රවෘතා කලහ විවාද ආදී වශයෙන් දක්වනවා ප්‍රිය වශයෙන් යමක් සැලකීම නිසා කලහ විවාද තියෙනවා. ඊළඟට ප්‍රශ්න කරගන්න ප්‍රශ්නේ ඒ ප්‍රිය කියන කාදහසේ තියන්නේ කොහොමද කියලා. ඒකට හේතු හැකද දක්වන්නේ ඡන්දය. ඡන්ද නිදානාම් පියානි ලෝකී. ලෝකේ ප්‍රිය විදියට කළකන දේවල් ඡන්දය මුල් කරගෙන කැමැත්ත ඕනෑකම ආසාවාදී එතකොට ඒ ඡන්දෙ මුල් කරගෙන ප්‍රිය කියන අදහස ඇති වෙනවා. ඊළඟට ඡන්දය ඇතිවන්නේ මොකක් නිසාද කියලා යට ප්‍රශ්න අහනවා. ඡන්දය උත්තරනදීට හේතුව. ඒකට හේතු වශයෙන් දක්වන්නේ සාතන් අසාතන්. සාත අසාත කියලා කියන්නේ සාමාන්‍ය වශයෙන් දක්වන්න පුළුවන් සත දුක් වේදනා කියලා. කුමාරි අර වේදනාව නිසා ඇතිවන මනාප එන්නතම් මනාප අමනාප වේදනා කියලා ගන්න පුළුවන්. සාතන් අසාතන් ඒ දෙක සතදුක් වේදනා තමයි අර ඡන්දයට හේතු වෙකෙක් දක්වන්නේ. එහෙනම් මේ සාතන් අසාතන් කියන මේ භේදය හේතු අහනවා. ඒකට තමයි ප්‍රකාශ කරන්නේ ස්පර්ශයයි මේ අතු හේතුවයි කියලා. ස්පර්ශය නිසායි අර සතදුක් වේදනා ඇතිවන්නේ. ඉන්නකට අහන ස්පර්ශයට හේතුව කුමක්ද කියලා. ඒක අපි කලින් දැන් ගැහැටවත් සඳහන් කළා කියන්නේ පස්සේ උන් දීකත් මේ කුතෝන දානවා කියලා අහපු ප්‍රශ්නේ අපි මේ ආරම්භ කළේ කියන්නේ එතන. ඒකට දුන්න පිළිතුර නාමන්ත රූපංච. ඒකට පස්සේ දෙන ඒ දංගලේ පුරුකට න්‍යායය තියෙන්නේ නාම රූපේ. ඔන්නෑ නාම රූපයක් නිහයි ඊට වඩා ගැඹුරට යන තැන තමයි නිමිලිතර දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මෙසං සංඥා අධිගාඨා කොහොමද නිසාද රූපේ විභූතින පුසන්ති පස්සා මෙතන අහන ප්‍රශ්නයක් හරි අමුතු විදිහට ස්පර්ශය නිකම් මොන දුරිමත් නෙමෙයි මෙතන කියන්නේ ස්පර්ශය ස්පර්ශ නොකරන්නේ හිතේද කියන එක කවර අවස්ථාවකදී කියන්නේ ස්පර්ශය ස්පර්ශ නොකර ඒකත් රූපේ විභූතින පුසන්ති පස්සා රූපේ නැති වූ කල්ලි ස්පර්ශය ස්පර්ශ නොකර ඊට කෙරෙපු වශයෙන් තමයි ඒකට නසංය සංඥාදී ගාථා මේ දේශනා කරලා තිබෙන්නේ. ඒක නිසා අපිට ගන්න තියෙන්නේ මෙතන අර මෙතන මේ ගාථාවෙන් කියවෙන සතුටු ඉක්වදීමත් අර සතුටක ධ්‍යාන අවස්ථාවේදී කරන අර්ථාවකාරික නිවීමක් නෙවෙයි. ඒකට මෙතන මේ ගන්න තියෙන්නේ ඊට වඩා ගැඹුරු. මේ උත්තර වශයෙන් විමුක්ති තත්ත්වය සුඛ දුක්ඛ ආදීම ඒ වගේම රූප. රූප සංඥාවයි මෙතන කියන්නේ. මෙතන සංඥාවට විතර ප්‍රශ්නය. මේ වුණත් මේ විග්‍රහයම මේ ඉතාමත්ම බුදුපියාණන් වහන්සේගේ මේ කලවිවාද සූත්‍රයෙන් දක්වන දේශනාවේ උඩුගෙන වෙන අවස්ථාව තමයි මේ මේ කියන මේ මනසින් පන්වාදී ගාථාව. ඒක 13 වෙනි ගාථාව හැටියට තිබුණේ සාමාන්‍ය නිබඳු ධර්ම විග්‍රහ කෙලවන්නේ නිර්මාණය. මේකින් කුඩු ගන්නවා. ඒක නිසා මෙතන කියන්නේ නිවන් සිතක් පිළිබඳ තත්ත්වය වෙන කියන ප්‍රතිශේධ හතරක් තිබෙනවා. නෑ කියන හතරක් මෙතන තිබෙනවා. ඒක අන්‍ය සංඥා, නෛවි සංඥා සංඥා, නෝතිය සංඥා, අනුභූත සංඥා. මේ නෑ හතරම අර ලෝකෝත්තර විදිහේ එක්තරා සංඥා මට්ටමක් මොන බුදුම විදිහේ සංඥා මට්ටමක් මේ. එතකොට මේ සංඥා ශීර්ෂයෙන් මේ ධර්මයේ ගැඹුරුම අංශය පිළිබඳ විග්‍රහයක් මෙතන කියන්නේ. මම කියන්නේ අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මෙතන මේ රූපයෙන් ගැලවීමට නම් රූප සංඥාවෙන් ගැලවෙන්න ඕන. මේකින් තාමත් ගැඹුරු දෙයක් අර අන්තේගතා බහිදතා සූත්‍රයෙන් අපි කම්මුත් සඳහන්තලෙකේ නාමන්ත රූපන්ට ඉන්නට ප්‍රතිදින් රූප සංඥාද. එතන රූප සංඥා කියලා කියන විශේෂයක්. සාමාන්‍ය ලෝකයා සිත කිතුවේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන තාක් මේකක් කියලා තාප ස්වරූපය හිතුවේ රූපේ නිදීමට නම් අරූපය අල්ල ගන්න ඕන කියලා. අපි කල්මුත් අවස්ථාවේ කලින් දේශනාවක සඳහන් කළා ඒ අරූපය බදා ගැනීම හරියට අර රාත්‍රියේ හොල්මනක් දෙකලා බය වෙන යකෙක්ගේ ගෙන හිතාගෙන යකාගෙන් බේරෙන්න දිනන වගේ. යකත් අරගෙන දුවන්නේ අන්න ඒ වගේ අර අරූපය තිබෙන රූප සංඥා රූප සංඥාව කියන්නේ අර සංස්කාර මනින් මේක ඈත් කරනවා. ධ්‍යාන බලයෙන් රූපය කියන අදහස යටපත් කරනවා. නමුත් රූප සංඥාව නැති වෙන්නේ නැහැ. ඒකේ බුදු පියාණන් වහන්සේ කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය පිළිබඳ පරිණිතිය මොකද්ද? ලෝකයට දුන්න පරිණිතිය රූප සංඥාව පිළිබඳ එක්තරා ගැඹුරු ධර්මතාවක් අවබෝධ කරගැනීමයි රූපෙන් නිදෙන්න පුළුවන් වන්නේ. ඒක සංසාරේම කරකැ වෙනවා. දැන් අරූපෙන් රූපයන් කල්ප ගණනක් ඈත් වෙලා හිටියොත් ආදී රූපෙන් තමයි කරකැ වෙනවා. කරකැ වෙන්නේ ලක්ෂාද? අර රූපේ කොයිමන තිබෙන අරූපයේ තිබෙන අනිත් නිසා තමයි බුදු පියාණන් වහන්සේට කන්තිගේ තාරසෝරුන්ට බලුණේ මේ සංසාරයෙන් මිදෙන්න භවයෙන් මිදෙන්න. එතකොට මේ භවීභව දෘෂ්ටි පිළිබඳ මහා ගැඹුරු විග්‍රහයක් මේ කර්මලෝක සූත්‍රයේ සම්පූර්ණයෙන්ම තිබෙනවා. භවීභව දෘෂ්ටි නට රූපේ ඒ නිසා මෙතන කියන්නේ අර මෙතන මහා නිද්දේශයට වඩා විනාශ පුරණ යද්දීන සමහර විට හිතන්න පුළුවන් කියන ඒක ධර්මයට ගන්න පාරක් කියලා. නමුත් මේක පිටකෙට ගුණ සාධනීමටයි මේ කාරණා ප්‍රකාශ කරන්නේ. මේ 13 වෙනි ගාථාවෙන් කියන්නේ එතකොට මෝහෙන් පුරුදුන්ව අවස්ථාවයි. ඒක වඩාත් ප්‍රහේලිය වෙනවා 14 වෙනි ගාථාවේ. ඒ ප්‍රශ්නිකරු ප්‍රකාශ කරනවා යන්තම් අපිච්චින අකිච්චිනෝ අඤ්ඤන්තම් කුච්ඡානක බින්දු හුදුවි. අපි අහක් ඇසුවනම් ඒකට ඒක ප්‍රකාශ කළා. දැන් මේ කියන්නේ අර මුලදී අහත ප්‍රශ්නිය දැන් විසඳිලා ඉවරයි කියන එකයි. 14 වෙනි ගාථාවේ යන්තම් අපිච්චින අපි යමක් ඇසුවනෝද ඒ අපිට ප්‍රකාශ කර තිබේ. අතිත්තේන අනන්තං කුච්ඡානත බින්දු දෝහි අපි වෙන දෙයක් ගන්න අතන ඉතින් යට වෙන දෙයක් අපි යතන්නේ මොකද්ද යතන්නේ එක්තරක් දම්පි වදන්ති හේතේ යක්ඛස සුද්ධි උපපණ්ඩිතාසේ උදාව අනන්ත වදන්ති එක්ක ඒ කියන්නේ අර ප්‍රශ්න කරු ඊළඟට මේ තත්ත්වයේ තේරුම් ගන්න බලන භවන් බව දෘෂ්ටි ආශ්‍රේ යක්ඛ කියන වචනේ උදාන්නේ ආත්ම කියන අදහසින් ආත්ම සත්ත්ව කියන අදහසින් එතන තිබෙන උත්තර ආධිකාරය අර මුත්‍යා දෘෂ්ටිය යක්ඛස සුද්ධි කියන්නේ ආත්මීය ශුද්ධි අවස්ථාව හැටියට සමතලයේ නියමිත ප්‍රශ්න වහන්නේ. උත්තරකක් ගන්න වදන්ති හේතේ යක්ඛස සුද්ධි උපපන්දිතාසේ උදාහරණ අනුයන්ති වදන්ති එක්කෝ. ඒ කියන්නේ මෙය ආත්මයේ ඉහළම ශුද්ධ අවස්ථාව හැටියට ලෝකේ සිංහ පඬිතුන් ප්‍රකාශ කරනවාද එහෙම නැත්නම් මෙයින් අන්‍ය වූ යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවාද කියලා ඒ විදිහට අර ප්‍රශ්න කරු අහනවා. ප්‍රශ්නෙට උත්තර දුන්නට පස්සේ ඒක තේරුම් ගන්න කරන උත්සාහයක් නේ. එතකොට ඒකට තියෙන පිළිතුරු කුමක්ද? එක්තරාක් දම්පි වදන්ති හේතේ යක්ඛස සුද්ධි උපපන්දිතාසේ තේසම් පණීතේ සමයන් වදන්ති අනුපාදිශේෂේ කුසලාවදාන. එතන් පඬිත කෙනෙක් මෙවත් මේ ආත්මික ශුද්ධිය අවස්ථාවේ පිළිගත් කරනවා. ඒ පඬිතෙන් කියන තවත් කොටසක් මේක උච්චේ දෙන කියලා තේරුම් කරනවා. කියලා ඔන්න අවසාන ගාථාවෙන්. අවසාන ගාථාවෙන් මේ භාවිභව දෘෂ්ටි පිළිබඳව මේ විපරීත අදහස එම්පීටිම ප්‍රතික්ෂේප කරනවා. ඒකේ ඥාත්වා උපනිසිතාත්මි ඥාත්වා මුනි නිස්සයේ සෝධිමංසි ඥාත්වාදි උත්තෝ නවිබාධනේති භවා භවායන කමින්ති දිගිරෝ. උරිතේ ඥාත්වා උපනිසිතාති මේ කියාපු මේ පණ්ඩිතමට දෙකම උපනිශ්‍රිතය ඉගෙනගෙන උපනිශ්‍රිත කියලා යන දෘෂ්ටි උපනිශ්‍රිත දෘෂ්ටි වලට හේතු වෙලා ඇති කරගත්තු අන්ත දෙකක් බව තේරුම් අරගෙන ඒ ඥාත්වාගෙන වැඩි පුරුතන අපිට සඳහන් වෙනවා. උරිතේ ඥාත්වා උපනිශ්‍රිතාති ඥාත්වා මුනි මේ මොහවරයා විරහතන් වහන්සේ නිස්සවිය සෝධිමංසි ලෝකයේ තිබෙන නිශ්‍රයන් නිශ්‍රයන් කියන වචන ගැන අපි බොහොම ප්‍රකාශ කළ වසුගිය දේශනාවල ලෝකයේ අභිවෘද්ධිය ලැබෙන යම් යම් දෘෂ්ටි ආදී දේවල් ඒ නිශ්‍රය පිළිබඳ විමර්ශන බුද්ධියක් ඇති ඒ මුනිවරයා ඥාත්වා විමුක්තෝ ඒ අවබෝධය නිසාම විමුක්තව මේ විරාජන්නේති ලෝකයේ තමයි විරාජයට ඉන්නේ නැහැ. පකුජාද භවා භවායන සමීති දීදෝ භව විභව දෙපැත්තටම ලැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිවර භව විභව දෙපැත්තටම සාස්වත උච්චර දෙපැත්තටම ලැටෙන්නේ නැහැ කියලයි අනිවිදට සූත්‍රයේ කියලා කරවන්නේ. එතකොට මේ අපි එක්කල විග්‍රහයේ යුක්තියුක්ත ස්වභාවය යුක්තියුක්ත භාවය තවදුරටත් කෙනෙකුට විමසා බලන්න පුළුවන්. සුත්තනිපාතේන පාරායන වර්ගයේ එනවා උපසීව සූත්‍රය කියලා. අපි කලින් සමහර අවස්ථාවල ඒක ගැන විස්තර කරලා දැක්කුවා. එතන මේ සඳහන් වෙනවා එක්තරා උපමාවකින්. ඒ කියන්නේ මුවන්සිත ගහතන් වහන්සේගේ විඥාන විරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවස්ථාව සඳහන් කළාට පස්සේ ඒක සඳහන් කරන්නේ එක්තරා උපමාවකින් අච්චි යථා වාතරී කියන චිත්තෝ අත්ථං පරේති නෝපේති සංඛං. හරියට දුමුතුද වාතයෙන් උරගින් දෙසි කරන ලැබ අත්ථං පරේති අත්ථයට ගියා. ප්‍රතිනාත ඒකයි. ඒ නිල ගියා. ගිරිසිල නිල ගියා. අත්ථං ගත නෝපේති සංඛං. නිල ගියාට පස්සේ ඒකට තියෙන වචනයක් නැහැ. මේක කොහොමද කියන්නේ? උසරට දෙන අභිනිවිරිතද ආදි වශයෙන් නියුදර් දිශාවටම ප්‍රකාශ කරන්න බෑ. මොන විදිය කියලා කියන එක පිට ඒ දෙයක් කියන්න බෑ. එහෙම ප්‍රකාශ කළාට පස්සේ අර උතන් දීපසීව මානව කියලා ඒ අර බ්‍රාහ්මණ මානවයක ඒ සාතර දෘෂ්ටි පිටගෙන සිටින නිසා පාසනවා අර මේ සූත්‍රය අසු වගේම ප්‍රශ්නය. ඔක්කොම බිරිත දුන්නට පස්සේ අර කතෝර ගන්න බලනවා භව විභව දෘෂ්ටි වශයෙන්. මෙන්න මේ දෙකයි උපසීව සූත්‍රය අසන ප්‍රශ්නය. අක්කංගතුසු උදවාසෝ හත්ති උදාහුවේ සස්තති ආරෝගෝ තංගේ මුනි සාදු වියා කරෝහි පුන යාදි වශයෙන් ප්‍රශ්න කරනවා. ඒ කෙනෙක්ටා ඒ මුනිවරයා අස්තියට ගියාද එහෙම නැත්නම් අක්කංගතුසු උදවාසෝ හත්ති එහෙම නැත්නම් එත් වශයෙන්ම නාස්තික ඉන්නක උච්චේද වශයෙන් නැත්නම්ද එහෙම නැත්නම් උදාහුවේ සස්තති ආරෝගෝ නිරෝගීව යම්කිසි ශාස්ත්‍ර තත්ත්වයක් ලැබුවද එන්නේ විදිහට ඒ බුදුතුමෝ අපට පෙන්වන සූත්‍රවල බුදුපියාණන් වහන්සේ මූලික කුණුගම්වල යම්කිසි දේශනා කළා. අසාධින සිටින සාමාන්‍ය ඥානයා අර දෘෂ්ටියෙන් නිදුව නැති පෙද්දලෙහි ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. අර භාවි භව දෙක ඔස්සේ අන්නේ විදිහට කපුටසිය සූත්‍රෙක තවත් කෙනෙකුට නිදර්ශනයක් අවශ්‍ය නම් තව නිදර්ශනයක් අපට සොයා ගන්න පුළුවනි. සොයා ගන්න පුළුවන් කෙනෙකුට පොත්පතාව සූත්‍රය දීගණිකාය පොත්පතාව සූත්‍රය උදෙන්දු පුදුතියාණන් වහන්සේ මේ බුදුහත් නිර්වාණ ප්‍රතිපදාව දක්වන්නේ සංඥාශීෂ්ටය. ඒකත් මේ සංඥා කියන වචනේ වැදගත්තා පින්න කරන සූත්‍රය. අනුබුද්ධාදි සංඥා නිරෝධ සම්පදාන සමාපත්ති කියන මහ බුදු වචනේ ඉතින් එතන දක්වනවාලේ නිර්වාණ ධාන ප්‍රතිපදාව. විශේෂයෙන්ම එතන අන්‍ය තීර්ථකින් මේ බුදුතියාණන් වහන්සේකින් ඉල්ලා සිටිනවා අපට මේ අභිසංඥා නිරෝධය පිළිබඳව කියලා දෙන්න කියලා. ඒ විදිහට බුදුතියාණන් වහන්සේ අභිසංඥා නිරෝධය පිළිබඳව මහා දීර්ඝ විස්තරයක් ගැඹුරු විස්තරයක් ප්‍රකාශ සූත්‍රයේ ඉදිරිපත් කළාට පස්සේ පුත්තපාද පරිද්දාවේ ආසනම එන මෙහි ප්‍රශ්නය සංඥා දුක්ඛ පරිසස අත්තා උදාව අන්‍ය සංඥා අන්‍ය වත්ත ඔක්කොම සිවක පස්සේ ආසනම මේ සංඥා කියන එක පුරුෂයෙකුගේ ආත්මයේද එහෙම නැත්නම් සංඥා එකක් සංඥා විනිකක් කිය ආත්මය වෙන එකක්ද ඒකද තත්ත්වය කියලා අන්න මේක අර ආත්ම අදහසින් තොරව ආත්ම දෘෂ්ටියෙන් තොරව මේ ධර්ම තේරුම් ගැනීමට හැකියාවක් මේ බ්‍රාහ්මණයන් තුළ තිබුණේ ඒකයි මේ විදිහ ප්‍රශ්න අහන්නේ. එතකොට මෙච්චර දුර අපි ගියේ අර මේක විශේෂ කාරණයක් නිසා මහනිද්දේශයේ තරා මේක තෝරලා තියෙන්නේ අර අදාළ නිගමනයක් දීලා තියෙන්නේ මේ මොකද සංඥා විද්‍යාත්තා කිසිම විදියකින් අනුතීර්ථකින්වත් ඒ චතුර්ථ ඥානයේ ඉඳලා අරූප ඥානයට යොමු වන විදිය අතුරු අවස්ථාවකට ආත්මී ශුද්ධ අවස්ථාවෙන් කියලා ප්‍රකාශ කළා නෑ. ප්‍රකාශ කරන්නේ නෑ එහෙම එකක්. ඒක මේ අතුරු අවස්ථාවකදී සාමත්ම එතන විශේෂයෙන් සැලකිය යුතු දෙයක් නෙවෙයි. එතකොට මුළු ප්‍රකාශකල අදහස් කීපෙම තවදුරටත් සාහතරන නිබ්බාන ප්‍රතිසංයුක්ත සූත්‍ර ගානාවක්ම සමහරවිට අපි මේ දේශනා මාලාව ඉදිරියට හමු වෙන්න පුළුවන්. නැත්නම් යසන් ආදී ධාතව සාමාන්‍යයෙන් සිංහික අමතක කරන්න අපහසු වූ කියන අමුතු ස්වභාවයෙන් නිදාන අනිවාර්යතාව අපිට මෙතන විතර ප්‍රදාන කරන්න සිද්ධ වෙනවා. මේ ඒකට සමාන බුද්ධාන ප්‍රතිසංයුත් සූත්‍ර රාශියක් අපිට ඉදිරියට හමු වෙන්න පුළුවන්. ඒක ඉතර සුළු ඉන්නක් දීමක් වශයෙන් මේ ධාතව තේරුම් ගැනීමට සුළු ඉන්නක් දීමක් වශයෙන් අපි කලින් සඳහන් කළ උපමා දෙකක් නැවතත් මතක් කරන්න කැමතියි. එකක් තමයි බුදු පියාණන් වහන්සේගේ උපමා ආකාර ප්‍රේම සූත්‍රයෙන් අපි දැක්කෝ මායෝ ප්‍රමංච විඥාන. විඥානි මායාවක් ඇතිත. මේ කාලයකින් යුදනන විඥාන විද්‍යා දැක්ම. බුදු පියාණන් වහන්සේ ඒක මොළු උපමාවක හිතෙන් දැක්වලා තියෙනවා. අර ස්කන්ධ පහම ගැන ප්‍රකාශ කරන අවස්ථාව විඥානය පිළිබඳව. හරිද මායාකාරී කරි මායාකාරී දුව ඇති කරි අර මහා මාර්ගයේ යම් කිසි මායාවක් විඥානයක් දැක්වෙනවා. යම් කිසි නිවැරදි පුද්ගලයෙක් දේවිස මානසිකාරී නුත් මේක නරඹන අතරින් තේරුම් ගන්නවා මේක කිස් දෙයක් කෘත්‍යකම් තුච්චයන් අසාරකම් මේක කිස් දෙයක් කියලා එහෙම තේරුම් ගන්නවා කියලා එහෙම ප්‍රකාශ කරනවා. එතකොට විඥානයේ ඒ කිස් ස්වභාවය තේරුම් ගත්තා නම් කෙනෙක් ඒක හරියට අර විඥා දැක්මක තිබෙන සියලුම සූත්‍ර එහෙම නැත්නම් කපටි සූත්‍ර ඒක තේරුම් ගත්ත වගේ සත්‍යයක්. දැන් අපි ටිකක් හිතේ ගොනු කරලා බලමු මේ විද්‍යා දැක්මක් නරඹන කෙනෙක් දිහා. පොඩි දෙයක් තම විද්‍යා දැක්මක් නරඹනකොට සමහරවිට කටවල් ඇරිලා මොකද වචනක් කියනවා හිතේ නිසා සාහිතේ නිසා මේ අර විද්‍යාකාරයේ දක්වන විද්‍යාවල් දක්වන අවස්ථාවක්. නමුත් යම් කිසි ගොනු සමානස්කාරී මුක්ත පුද්ගලෙක් මේක දකින්නේ අධ්‍යාන මුක්ත පුද්ගලෙක් මේ විද්‍යා දැක්ම දිහා බලාගෙන ඉන්න අතරේ මේක ඇති රහස සම්පූර්ණයෙන්ම වටහා ගත්තා නම් ඒ පුද්ගලයා කොහොමද මේ විද්‍යාව දිහා බලාගෙන ඉන්නේ? අපි ටිකක් කල්පනා කරලා බලමු. බලාගෙන ඉන්නේ කිස් දැල්මකින් බලාගෙන ඉන්නේ. ඒකට තමයි අර දැන් මතක් කරගන්න පුළුවන් අර විඥාන අනිදස්සන අනන්තං සබ්බතෝ බබං අනන්ත වූ ඒ විද්‍යාවේ අරිණ නැහැ. විද්‍යාව අන්ත කරගෙන නැහැ, අරමුණු කරගෙන නැහැ ඒ ධර්ම. ඒ වගේම අනිදස්සන විද්‍යාව පේන්නේ නැහැ ඒ ධර්මට. විද්‍යාවෙන් දෙන්නේ නෑ ඒ ප්‍රඥාව වශයෙන්. විඥාන අනිදස්සන අනන්ත සබ්බතෝ බබං ආලෝකයක් තියෙනවා. ප්‍රඥා ආලෝකය නිසා විද්‍යාව කොයිතරම් අර කළු පාට විදිහේ රහස් තිබුණත් ඒවා ඔක්කොම අර ප්‍රඥා ආලෝකයට යටයි. දැන් ඔක්කොම එතකොට මේ පුද්ගලයා බලාගෙන ඉන්නේ බැලමකි. මේ පුද්ගලයා දිහා යම් කිසි කෙනෙක් අර විදිහට මොහොවෙන් ලෝකෙත් විදිහේ අර කට අරගෙන බලාගෙන ඉන්න කෙනෙක් බැලුවොත් මේ පුද්ගලයා ගැන හිතන්නේ කොහොමද? සමහරවිට මේ පුද්ගලයාගේ පත්තේ කොහොමද අයත් එක්ක සංසන්දනය කරනවා. සමහරවිට හිතන්න පුළුවන් මේ පුද්ගලයා මේක විද්‍යාව දකින්නේ නැහැ, විද්‍යාව බලන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් සිහින් නැතිව ඉන්නවා කියලා. එහෙම නැත්නම් සංඥාවේ ඉහිටකින් ඉදිරියට කියලා. අන්න ඒ විදිහේ මේ හිස් බැල්ම පිළිබඳව අරහගත් තමයි නසංසය නවිසංය සංඥාදී ප්‍රකාශ වන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයාගේ මොහෙන් යුක්ත සංඥාවට රැවටෙන විදිහේ සංඥාව නසංය සංඥා කියන්නේ ලෝකයා කවුදත් සත්‍යෙක තියෙන සැලකෙන සංඥාව තමගේ සංඥාව කරගත්තු කෙනෙකුට මේ විකල්ප සංඥා කියන්නේ ලෝකයා ඒ සංඥාව නැති වෙනවා කියලා හිතන ක්ලාන්ත වූ පුද්ගලයෙකුට නෙමෙයි. ඒ අසල් නෝටි අසන්නේ සංඥාව නැති වූ යම් විධානයකට තමයි දෙන්නේ කෙනෙකුට නෙමෙයි. එහෙම විභූත සංඥා ඒ විදිහට සංඥාව කියන කප්පේකට එන්න විදිහ හතරකින් කියලා තියෙනවා. ප්‍රතිශේ හතරකින් දක්වලා තිබෙනේ අන්නාර ප්‍රඥාවෙන් නියුක්ත පුද්ගලයාගේ හිස් බවම. ඒකයි ලෝකයාට තේරුම් ගන්න අමාරු. තමි බුදු පියාණන්ගේ උපමාවටම තරමද්දරට හෝ අනුරූපව අනවශ්‍ය නවීකරණයක් හැටියට සමහර පිටකෙන් හිතන්න පුළුවනි. නමුත් අපි කීප අවස්ථාවක සඳහන් කරන්න තිබුණා අර චිත්‍රපටි ලෝකෙ ලංකාවට අවබෝධ කරගන්න පහසු උපමාවක් ඒක සිනමා ලෝකයේ පිළිබඳව දවල් කාලයේ චිත්‍රපටයක් පෙන්වන අවස්ථාවේ අර සමුකුත් විදිහේ ඒ ජනල් කවුළු ආදී රසාගෙන දොරවල් ආදී රසාගෙන යම් කිසි වයුවරණ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනවා හදිසියේම අර දොරවල් ආදී අඳුරු ප්‍රමාදයකින් ඇරුණා එන්න ගියා. ඒ අවස්ථාවේ අරක බලාගෙන සිටි අර හොඳටම බලාගෙන සිටි පුද්ගලයා තුළ ඇති වෙන දෙනක කොහොමද? එතෙන්ද ඒ පුද්ගලයාගේ හිස් බැල්මක උය තියෙන්නේ. ඊළඟට ඒ සමහර විට ඒ චිත්‍රපටයේ තවදුරටත් පෙන්වනවා වෙන්න පුළුවන්. නමුත් අර පුද්ගලයාගේ චිත්‍රපටය පෙන්වන්නේ නැහැ දැන්. අපි අර කියව සදංග නිරෝධයක් සිද්ධ වෙන ඒ පුද්ගලයා තුළ. දැන් මේ සූත්‍ර දේශනාව හැමදාම අපි පරමාර්ථික සිද්ධාත් වන්නේ ඒ සංසංසං ඊතම් පන්තං යදියං සබ්බ සංඛාර සමතෝ ආදී ඒ පාටිවයි. ඒ පාටේ අනුව එක්තරා විදිහට සදංග නිරෝධයක් අර පුද්ගලයා තුළ සිදු වෙනවා. අර ඒ සබ්බ සංඛාර කෝෂයකට ඒ චිත්‍රපටිය හා සම්බන්ධ ඒ සිනමා දර්ශනය පිළිබඳව ඒ පුද්ගලයා තුළ ඇති සංස්කාරයන් ඒ අවස්ථාවට සමග වෙනවා. ඒ උපදී වශයෙන් සලකනවා නම් ඒ යම් කිසි අද්දකීම් රාශියක් යම් කිසි අද්දකීම් රාශියක මත පිහිටලයි කෙනෙක් චිත්‍රපටියේ ඉදිරි දර්ශන දෙක බලන්නේ. ඒ අධ්‍යක්ෂින් රාශිය බිඳෙමින් ඉන්නවා. සබ්බෝපදීපති නිස්සග්ගයත් වෙලා. තන්නක්කේ ඒ චිත්‍රපටිය පිළිබඳ තිබුණු තණ්හාව ආසාවත් දැන් බිඳෙමින් ඉන්නවා. විරාදෝ අර චිත්‍රපටියේ අත් වශයෙන්ම ඒ තිබුණු වෛවර්ණ භාවය විවරණය වෙලා ඒක හේතුලා ගිහිල්ලා. විනෝදෝ චිත්‍රපටියේ ඒ පුද්ගලයාට දැන් නැවතිලා. නිබ්බාණ ඒ පුද්ගලයාගේ සන්තානෙරෙන්නේ ඉන්නවා. ඔහුගේ විදිහට බලද්දී අන්න ඒ පුද්ගලයාගේ හිස් බලම අර විද්‍යාව බලන යෝනිසෝ මනසිකාරී මිත්‍ර ප්‍රඥාවන්ත පුද්ගලයාගේ හිස් බලම තේරුම් කරගන්නටයි මේ පද හතරේ වල තිබුණේ. ඒකකොට මේ ගාථාවේ විශේෂත්වයක් කියලා කියන්න තියෙන්නේ අර අගපදයේ සංඥා නිදානාහි පපංච සංඛා. ඒක ඉතාම ප්‍රයෝජනවත් දෙයක්. ඒ අවසාන පදයේ ඒ හේතුව දැක්වන්නේ සංඥා නිදානාහි පපංච සංඛා. මතකා දෙයක් පපංච සංඛාව සංඥාව නිදානය කොට ඇති හේතුව. මේ පපංච කියන වචනය බුදුරණේ අතිශයින්ම ගැඹුරු අංශයක් තුන්දු කරන වචනයක්. මේ වචනය ගැන සෑහෙන දැකීමක් නැති නිසා තමයි බෞද්ධ නිකායන් රාශියක් කර නැගුණේ. මේ අපේම මේ බෞද්ධ දර්ශනයේ පවා නොයෙකුත් ක්‍රියාකූල විදිහ අදහස් මේ නිවන පිළිබඳව පැනලාගුණේ මේ ප්‍රපංච කියන වචනය ගැන සෑහෙන දැකීමක් නැති නිසායි. ඒක නිසා අපි මෙතන ඉඳලා මේ ප්‍රපංච යන වචනය තේරුම් ගැනීමට සෑහෙන කාලයක් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රපංච කියන වචනය සූත්‍ර ධර්මවල යම් කිසි ගැඹුරු අර්ථයකින් යෙදී ඇති බවට ඉතාමත්ම පැහැදිලි සාධකයක් වශයෙන් අපට ඉදිරිපත් කරන්න පුළුවන් එක්තරා කාරණයක්. දැන් සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේ එකම කාරණයකට එකම ප්‍රස්තුතයකට අදාළ ධර්ම සමූහයක් පෙරගස්වනකොට ඒ ධර්ම වලින් ඉතාමත්ම ගැඹුරු ඉතාමත්ම වටිනා දෙය අදටයි සඳහන් කරන්නේ දේශනා කුළු ගැනීම වශයෙන්. යම් කිසි කාරණාද අඟුත්තරනිකායේ ඉන්නේ ගොරවිත දකින්න ලැබෙනවා. අංක වශයෙන් දක්වනවා මේ කාරණා රාශියක්. එහෙම දක්වලා අගට දක්වන්නේ වැදගත් නැති. ඒක සාමාන්‍ය රීතියක් වශයෙන් අපි සැලකනවා නම් අපට සොයාගන්න පුළුවන් පපංච ශබ්දයේ ඇතුළත් සූත්‍ර හතකම ඒ විදිහේ අරතාවක් ඇතිව. ඒ කියන්නේ අවසානයේ සඳහන් වන්නේ පපංච කියන පදය. පපංච පදේ වැදගත් තැනින් පේනවා. අපට ඉතාමත් පැහැදිලි නිදර්ශනයක් දාගන්න පුළුවන් අංගුත්තර නිකායේ අට්ඨකනිපාතේ අනුද්ද සූත්‍රයේ. ඒ සූත්‍රයේ අනුද්ද ස්වාමීන් වහන්සේ පාටිණ වංශදායේ භවනා යෝගී සිටින අවස්ථාවක ධර්මානුකූල විතර්ක හතක් ඇති වුණා. අපිච්චස්සායං ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්සෝ සන්තුත්ථස්සායං ධම්මෝ නායං ධම්මෝ අසන්තුත්ථස්සෝ පවිත්‍යස්සායං ධම්මෝ නායං ධම්මෝ සංගමිකාරාමස්සෝ ආරද්ධිරියස්සායං ධම්මෝ නායං ධම්මෝ කුසීතස්සේ උපකිටසතිස්සායං ධම්මෝ නායං ධම්මෝ මුත්තසතිස්සේ සමාහිතස්සායං ධම්මෝ නායං ධම්මෝ සමාහිතස්සේ සංයුතුවං ධම්මෝ නායං ධම්මෝ දුප්පංගත්. එතකොට ඒ විදිහේ විතර්ක හතක් ඇති වුණා. මේව ගැන හිත හිතා හුඟක් කළා. අනුරුද්ධ සාමණේරට එක්තරා විදිහක ධර්ම ප්‍රීතියකින් වෙන්නේ නැති කල්පනා කර කර හිටියා. ගණන හත නිසා සංඥාව අගට එන නිසා මුක්තිරි හිතන්න පුළුවන් විතර්ක කියලා හිතුව වෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ ඊට උදුන් ගණන් යායට දේශ කලාවනේ පෙරවිසන ලොයාස්කා වැඩ ගැසමින් අනුරුද්ධ සාමණේරගේ හිත වැඩ කරන ආකාරයෙන් බලාගෙන හිටියා. දැකලා තේරුම් ගත්තා මේ හතෙන් සම්පූර්ණ නැහැ. වැඩේ සම්පූර්ණ නැහැ. අඩුවක් තියෙනවා කියලා මනෝමය කයකින් අනුරුද්ධ සාමණේර ඉදිරි පෙනී සිටිලා සාදු සාදු කියලා අනුරුද්ධ සාමණේරගේ හිත නරක් කරන්නත් හොඳ නැහැ. ඒ නිසා අද කොහෙද සාදු සාදු කියලා අර ඒ විතරක් හතරක් ප්‍රශංසා කළා. ඒක මහපුරුෂ විතරක් හැටියට. ඒවත් හිතන්නේ හැබැයි මම අටවෙනිනකුත් නැගිට පුදු කරගන්න කියලා. අටවෙනිවත් තවත් අමුතු එකක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළා. මොකක්ද ඒ? නිප්පංචාරාමස්සයන් ධම්මෝ නිප්පංච රතිනෝ නායං ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ. දැන් එතකොට මේක ගැන යම් විග්‍රහ කරන්න කලින් අපි දැන් මේ සඳහන් කර දේවල් වල අර්ථය ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. මේ මුල් හතේ ආදී කොටත් අපිච්ඡසයන් ධම්මෝ නායං ධම්මෝ වංචසයි කියන්නේ මේ ධර්මය අල්පේච්ඡ පුද්ගලයාටයේ ඉච්ඡාවන් ආසාවන් වැඩි පුද්ගලයාට නෙවෙයි සන්තුත්ථස්සයන් ධම්මෝ නායං ධම්මෝ අසන්තුත්ථස්ස මේ ධර්මයේ සදුදින් සතුට වන ගුණ ඇති පුද්ගලයාට සදුදින් සතු නොවන පුද්ගලයාට නෙවෙයි සන්තුත්ථස්සයන් පවිත්‍යස්සයන් ධම්මෝ නායං ධම්මෝ අංගනිකාරාමස්ස මේ ධර්මය විවේක වාසයට කැමති තැනැත්තාට පිළිස්නද ජීවත් වීමට කැමති පුද්ගලයාට නෙවෙයි ආරද්ධීරියස්සයන් ධම්මෝ නායං ධම්මෝ කුසීතස්ස මේ ධර්මයේ ආරද්ධීරිය අරමණියට පුද්ගලයාට කුසීතයාට නෙවෙයි මේ ධර්මය උපතිත සතිස්සයන් ධර්මෝ නායන් ධර්ම මුත්ත සතිස්ස මේ ධර්මය එළඹ සිට සිහි ඇත්තාටය මුලා වූ සිහි ඇත්තාට නොවෙයි තමන්ත සයන් ධර්මෝ නායන් ධර්ම අසමාහිතස්ස මේ ධර්මය සමාධිය මත් වූ තැනැත්තාටය සමාධිය සහිත තැනැත්තාටය අසමාහිත පුද්ගලයක් නොවෙයි පඤ්ඤවතුන් ධර්මනාන්දම දුප්පන් යසමී ධර්මයේ ප්‍රඥාවන්තයාටය ප්‍රඥාව නැති පුද්ගලයාට නෙවෙයි. ඒක දෙකට කරන්නේ අතේ ඉන්නේ කියතකොට ඒක අපි අපසංච කියන වචනේ තමයි අර්ථය අපි නිගමනය නොකළ නිසා ඒ විදිහ තමයි පරිවර්තනය කරන්නවන්නේ. නිප්පංච වරමස්සයන් ධම්මෝ නිප්පංච රතින බුද්ධයන් වහන්සේට තුල අතේ ඉන්නේ මේකයි. මේ ධර්මය නිප්පංචයෙන් සතුටු වන්නා වූ නිප්පංචෙහි අලුත් නැත්තාටය. නායන ධම්මෝ පංචාරාමස්ස පංච රතින මේ ධර්මය ප්‍රපංචයෙන් ප්‍රපංචෙහි අලුත් ප්‍රපංචයෙන් සතුටු වන ප්‍රපංචයේ ඒ අලුත් පුද්ගලයාට නොවේ කියලා එන් දෙක ප්‍රකාශ කළා. ඒකකොට මෙන්න මේ අටවෙනි මහා පුරුෂ විතක්කය එකතු කරගෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ භාවනා කරලා ඊට රහත් වුණා. රහත් වෙලා ඉතර පින්ති වාක්‍යයක් උදානයක් ප්‍රකාශ කළා. ඒ උදාන ගාථා දෙකෙන් දෙලියනවා මේ නිප්පංච පිළිබඳ කනිවිදේ බුදු පියාණන් වහන්සේ දුන්න මේ අටවෙනි එක විශේෂයෙන් උන්වහන්සේට මේ රහත් වීමට උපකාරී වූ බව ඒක ප්‍රකාශ වෙන්නේ. යථාමී අනු සංකප්පෝ තතෝ උත්තරි දේශයි නිප්පංච රතෝ බුද්ධෝ නිප්පංච ආදේශයි තථාං ධම්ම මඤ්ඤායෝ විහාසින් සාසනේ ලතෝ තිස්සෝ විද්‍යා අනුප්පත්තෝ කතං දුද්ධස සාසනං. යථාමී අනු සංකප්පෝ මගේ සිටිවිලි කොයි ආකාරයට තිබුණේ මම හිත 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 යමද්ද තතෝ උත්තරි දේශයි ඊට වඩා මෙලෙත් යම් කිසි දෙයක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ. නිප්පංච රතෝ බුද්ධෝ නිප්පංච ආදේශයි නිප්පංචයට ඇලුනා වූ බුදු පියාණන් වහන්සේ නිප්පංචය නිෂ්පංච තත්ත්වයක් මත දේශනා කළා. සංඝම් මඤ්ඤාය විහාසින් සාසනේ ලතෝ උන්වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන මම සාසනේ යදුම්ව වාසය කළා. තිස්සෝ විද්‍යානුත්ත්වෝ ත්‍රිවිද්‍යාවට මම තමිණියා කතං බුද්ධ සාසන බුදු පියාණන් වහන්සේගේ අනුශාසනීමා කළා. ඒක මෙන්න කළා. මෙන්න අපිට තේරෙනවා එතකොට මේ පපංච කියන වචනේ ඒ තරම් වැදගත් දෙයක්ද කියලා. අපේ මේ නිවනට උපකාර වන ඉතාමත්ම වැදගත් අදහසක් මෙතන තිබෙනවා. දැන් මේ පපංච පදයට මුල් තැන දුන් සූත්‍රය ඇතුළත අපිට සඳහන් කරන්න පුළුවන් නම් වශයෙන් කලහ විවාද සූත්‍රය, චක්කපඤ්ඤ සූත්‍රය, ඒ වගේම චූලසීහනාද සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය ආදී සූත්‍ර ගණනාවකම තිබෙනවා. අර පපංච කියන වචනේ අදතනටදී මේ වැදගත් තැනක් දීලා මේ පපංච කියන වචනේ අර්ථය තේරුම් ගැනීමට උපකාර වන සූත්‍ර අතුරින් ඉතාමත්ම වටිනා සූත්‍රයක් තමයි මදුපිණ්ඩික සූත්‍රය. අපි ඒක නිසා මෙතන ඉඳලා මේ මදුපිණ්ඩික සූත්‍රය ගැන සම්පූර්ණ ප්‍රමාණික විග්‍රහයක් කරමු. මේ මදුපිණ්ඩික සූත්‍රයේ ඇත්ත වශයෙන්ම අවස්ථා තුනකින් විකාශනය වන සූත්‍රයක්. හරියට නිකන් ජවනික අතුනක් වගේ. නම් මේ සූත්‍රයේ විග්‍රහයට වසින්න කලින් මේ මදුපිණ්ඩික කියන මේ සූත්‍ර නාමය ගැන පොඩි හැඳින්වීමක් කිරීම සමහර විට සුදුසු වෙන්න පුළුවන්. මේ සූත්‍ර දේශනා අවසානයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීන් හරියට අර කුසගින්නෙන් පෙළෙන පුද්ගලයෙකුට නිපිණ්ඩයක් ලැබුණාම ඒ පුද්ගලයා මේ නිපිණ්ඩ යම් යම් පැත්තකින් රස බලයිද ඒ පැත්තෙන්ම කෙලවර නොවන මුණක් නැති නිපිණි ගලාගෙන ඉන්නේද ඉතාමත්ම ප්‍රණීත නිරි නිපිණි ගලාගෙන ඉන්නේද ඊළඟින්ම මේ ධර්ම පර්යාය මේ සූත්‍රය යම් කිසි නුවණැති භික්ෂුවක් ප්‍රඥාවෙන් පරීක්ෂා කරනකොට ඒ සතුටක් සුඛ ප්‍රසාදයක් ලැබෙනවා. ස්වාමීන් මේ සූත්‍ර දේශනාවට දීවට නම් කරද්ද කියලා බුදුපියාණන් වහන්සේ විමසනවා. අනිහ අවස්ථාවන් බුදුපියාණන් වහන්සේ මේ සූත්‍රයට නම දීලා දාලා එහෙනම් ආනන්ද මේකට මදුපිණ්ඩික කියලා කියන්නේ නිම්පිණ්ඩික කියලා ප්‍රකාශ කරන්නේ. ඒත් නිම්පිණ්ඩේ සම්පූර්ණ රසය පුරා ගන්න අපට ශක්තියක් නැති ඒ වගේම සමහර විට කාල වේලාවක් නැති වෙන පුළුවන් යාද නමුත් ටිකක් නමුත් එළියන ප්‍රකාශ කරනවා නම් මේ සූත්‍රයේ පළමුනි ගාන්කා පළමුනි අවස්ථාව හැටියට තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ තුහුල් වත්තර මහා වනයේ දුගාවීදර මේ වැඩ සිටිනවා. ඒ අවස්ථාවේ බණ්ඩපාණියමති ශාක්‍ය කවරවාදයක් කුමක්ද ප්‍රකාශ කරන්නේ ඒකට බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුර ඉතාම දිග පිළිතුරක්. යථාවාදී කෝවාවුසෝ සදේවතේ ලෝකේ සමාරුතේ සද්ද්‍රක්මතේ සත්සමන බ්‍රාහ්මණියා ප්‍රජාය සදේව මනුස්සාය මෙතේ ඇති ලෝකේ විග්ගයින තුත්තති යථාතපන කාමී විසංයුක්තං වේරන්තං සංග්‍රාත්මණං අකතං කතුං චින්නකුච්චං භාභවේ විකතංහං සංඥානානුසෙන්ති ඒවං වාදී කෝහං ආවසෝ ඒවං අක්ඛායි. ඒක ප්‍රතිපදිතරම පරිවර්තනය කිරීමක් ලෝකයේ දැන් නේද බලනවාම අරතුනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකයේහි මහනබුමුණන් සහිත දෙවිනිසුන් සහිත මේ ප්‍රජාවෙහි යම්බන්ධ දෘෂ්ටි ඇත්තේ කිසිවකු සමයක් වාදනය කර සිටින්ද කාර්යන්කින් දෙන්ද කිමිලද කුකුස් විචිකිච්ඡා ඇතිව භය විභාග පිළිබඳව තෘෂ්ණාවද පහකොට වහන්සේ කරන්නා වූ බ්‍රාහ්මණය බ්‍රාහ්මණ කියලා කියන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි. ඒ බ්‍රාහ්මණය ආදිත්ත සංඥා වූ ලග නොගනිද්ද සංඥාවන් අනුසය වශයෙන් ලගගත්තේ නැද්ද අන්න එබඳු වාදය අන්න එබඳු ධර්මයක් මම ප්‍රකාශ කරන වාසේලයි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ. මේ පිළිතුරේ මහා පුදුම ගැඹුරක් තිබෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ ගම්පිටි වාදයක් ප්‍රකාශ කරනවා නම් ඒ වාදය අනිත් වාදයක් එක්ක ගැටෙනක සාධාරණ දෙයක්. ඒ වගේම යම් කිසිවක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන දේ පිළිබඳ සංයාමල් උපුද්දලයක් තිබෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ මෙතන බුදුරජාණන් වහන්සේ පරස්පර විරෝධී කියමනක් වගේ. යම් බඳු වාදයක් ඇති අනිත් ලෝකයා සමග වාදනය කරයි මේ විශේෂ කාරණා විශේෂ මේ කෙටිව ගත්තොත් අපට මේක සලකා ගන්න පුළුවන්. විශේෂ ලක්ෂණ දෙකක් තිබෙනවා මේ බුදුපියාණන් වහන්සේ දෙන පිළිතුරු. එකක් තමයි බුදුපියාණන් වහන්සේගේ වාදයේ යම් බඳුද ඒ වාදයේ අනිකුත් ලෝකයා සමග ගැටෙන්නේ නැහැ. අනිත් වාද සමග ගැටෙන්නේ නැහැ. ඒ වගේම බුදුපියාණන් තුළ සංඥාවල් අනුසය වශයෙන් නැහැ. සංඥා කියන එකට එතන යෙදීමක් විශේෂයි. අපි දැන් සංඥා ගැන විශේෂ අවධාරණයක් කළා. සංඥා අනුසය වශයෙන් නැහැ බුදුපියාණන් වහන්සේ තුළ. නැත්නම් මේ බුදුපියාණන් වහන්සේ දක්වන වාදේ. පුජස්වාම මේ දණ්ඩ පාරිශ්‍රය කළදී දැක්කේ තියෙන අපි මේකට මුදානිකා කියලා කිව්වෙත් නිකන් නෙවෙයි. ඊළඟට මේ දණ්ඩ පාරිශ්‍රය මොකද කළේ? මේක සූත්‍රය දක්වන්නේ අර විසසලල සූසං උකම්පිත්ව අලුවල යටි මුක බොහොම වචනයක් තියෙනවා. ඒවලම සුසාකම් නරතන් උත්පාදකත්ව ඒ කියන්නේ විසසලල දුර හොලවල නළුදින් වැඩි ගන්නවා දින දණ්ඩ පාරිශ්‍රය පිටත් වෙලා ගියා. මේ බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු ශ්‍රද්ධාවකත් එහෙම අදටත් සිදු වෙනවා පිටදලට. එතකොට එතන මේ අවස්ථාව ඉවරයි. ඊළඟ කවර ගැටුම් ඉඳගන්නේ බුදුපියාණන් වහන්සේ හන්දා ගාමි කන්දවාන්තලා මැද ඉතනම සභා මණ්ඩපය කියලා අපිට කියන්න පුළුවන් වැඩ සිටිනවා. ඒ අවස්ථාව බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා මම මෙන්න මෙහෙම දියාගාරේ වැඩ සිටිනකොට මම මෙහෙම කියවනවා මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් ඇසුනවා මම මෙහෙම පිළිතුරක් දුන්නා කියලා. එතකොට ඒ පිරිසගෙන් එක සංඝයා වහන්සේ නමක් බුදුපියාණන් වහන්සේගෙන් ඇසුවා මේ බුදුපියාණන් වහන්සේ කළ ප්‍රකාශනයේ අදහස මොකක්ද මේක තේරුම් ගන්න කියලා. අන්න එතකොට අරකට වඩා දීර්ඝ උත්තරාවිධක පාඨයක් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යතෝ නිදානං භික්ඛෝ පුරුතං පතංච සංඥා සංඛා සමුදයාචරಂತಿ එක්කේ නැති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං ඒසේවන්තෝ රාගානුසයාන ඒසේවන්තෝ පටිඝානුසයාන ඒසේවන්තෝ දුක්ඛානුසයාන ඒසේවන්තෝ විචිකිච්ඡානුසයාන ඒසේවන්තෝ මානානුසයාන ඒසේවන්තෝ භවරාජාංශයාන ඒසේවන්තෝ අවිද්‍යානුශයාන ඒසේවන්තෝ දණ්ඩාදාන සත්තාදාන කලහ විග්ඝා විවාද තුවන්තෝ තේසුන් මුසාවාදාන ඉත්තේ පාපක අකුසල ධම්මා අපරිජේතා නිරුද්ධාන්ති. මේක ප්‍රකාශ කළා අනේ මේකට ජවනිකාව කියලා කියන්නේ ඇත්ත වශයෙන් මේකත් හේතු හොයක මේක ප්‍රකාශ මේකෙන් විද ප්‍රකාශයක් කළා බුදුරජාණන් වහන්සේ උරුම පුරස්නෙන් නැගිටලා අභිආරයට පිවිසියා. ආරිය භික්ෂුන් වහන්සේලාට මොකද්ද තිබෙන්නේ කියලා අපිට විචාර ගන්න පුළුවන්. අර අසුව පාඨයටත් වඩා දීක පාඨයක් ප්‍රකාශ කරන එකත් සම්පූර්ණ නෑ. ඒක අසම්පූර්ණ භාවයේ ඇත්ත වශයෙන්ම මේක පරිවර්තනය කරනකොටයි තේරෙන්නේ. අර මුල් පාඨයේ ඒකත් ගැටලුවක් තියෙනවා. ප්‍රේණිකාවත් තුළ ප්‍රේණිකාවක් වගේ ඉදිරිපත් කරති. යතෝ නිදානං දුක්ඛ පරිසං කොපංච සංඥා සංඛා සංගෝචරanti. පහන යම් හේතුවක් යම් කරුණක් නිසා පදංච සංඥා සංඛාවෝ පුරුෂයෙකු අභිභාවනය කරද්ද නැවැද්ද එක්කේ නැති අභිනන්දිතබ්බං අන්න ඒ කාරණය පිළිබඳව අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජෝසේතබ්බං කියන පද තුනේ අදහසක් ගන්න පුළුවන්. ඒ කාරණය පිළිබඳව සතුටු විය යුත්තක් හෝ කියාපෑ යුත්තක් හෝ බැඳී සිටිය යුත්තක් හෝ නැත්නම් ඒ සේවන්තෝ රාගානුසයන එළම රාග අනුසයන්ගේ කෙළවරය එළම පටිගිර අනුසයන්ගේ කෙළවරය එහෙම විච්ඡ අනුසයන්ගේ කෙලවරය, එහෙම විචිකිච්ඡා අනුසයන්ගේ කෙලවරය, එහෙම මානයන් අනුසයන්ගේ කෙලවරය, එහෙම භවරාග අනුසයන්ගේ කෙලවරය, එහෙම අවිද්‍යාව අනුසයන්ගේ කෙලවරය, එහෙම දඬු ගැනීම, ආයුධ ගැනීම, සම්බාධන සත්‍යදාන, කලහ විග්‍රහ, විවාද, බලින් බස්වීම, තීරාන්කීම් ආදී මේ සියලු අකුසලවලද කෙලවරය. එතීති පාපකාප්පල ධම්මා, මේ සියලු පාපී අකුසල ධර්ම සම්පූර්ණයෙන්ම නිරාශේෂයෙන්ම නිරුද්ධ වේ. එතකොට මෙතන අර වඩාත් ගැටළු යන්නේ අර මුල කියාපු යතන ටිකයි. යතුන් දාන යම්කිසි කාරණයක් නිසා මේ පුරුෂයෙකු ප්‍රපංච සංඥා සංඛාරම් කිසි මඩලම් ලැබෙනවද, නැත්නම් ප්‍රපංච සංඥා සංඛාරම් යම් හේතුවක් නිසා පුරුෂයෙකු නැමිලද්ද කොහොමදා ප්‍රතිතු වේත්ත කියාපෑවුත්ත ගැඹුරට නැත්නම් තමයි ඔය කියපු දෙක අර සියලු මානසයාදී ඒ සියලු පෙර සම්පූර්ණයෙන්ම නිරවශේෂය කරමු එනවායි. එතකොට බුදු පියාණන් නැගිට ගියාට පස්සේ මේ සංඝයා වහන්සේලාට කර කියා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒක කොට පිට වංගකට මහා තාත්තයන් සංඝාසය වුණා. ඉතින් මහා තාත්තයන් සංඝාසය ආරාධනා කළා. සම්මි භාග්‍යතුන් වහන්සේ විසින් බුආස්ථාවල උභාන්සේට ප්‍රසන්නතාව කරලා තිබුණා මේ සිතින් දේශනා කර දීලා බුද්ධ වශයෙන් ඉවරණය කිරීමට දක්ෂිය හැටියට කරුණාකර අපට මේක විග්‍රහ කරන්න කියලා. මහාකච්ඡා සංඝාසිත පිට පෙරමෙලි කරා අදිමදි කරා තමත් පසුවෙන් බලවත් වෙන නිසා තන්නේ ඊළඟට දෙනවා දිවර්ණයක්. දැන් අපි සූත්‍රයේ තුන්වෙනි අවස්ථාවට මහාකච්ඡා සංඝාසිත දෙන දිවර්ණයයි ඊළඟට අපි ප්‍රකාශ කරන්නේ චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තුන්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති තං සංජානාති, යම් සංජානාති තං විතක්කේති, යම් විතක්කේති තං පපංචේති, යම් පපංචේති තතෝ නිදානං පුරුෂං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කුවිඤ්ඤේසු රූපේසු. ඒක ඉස්සෙල්ලා අපි පරිවත් මේ අතරසෙන්ම මේ අසත් රූපයක් පිළිබඳව පමණක් නෙවෙයි ඉන්ද්‍රිය හය පිළිබඳවම ඒ විදිහට අනවාය සූත්‍රය ඒ එකක් නොකියවත තේරුම් ගැනීම පහසුයි. දැන් පරිවර්තන වශයෙන් ගත්තොත් මෙහෙමයි ගන්න තියෙන්නේ චක්කුංචා උසපටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. එලකෝ අසද්දු රූපේ නිසා චක්කු විඤ්ඤාණය උපදී. උපදී චක්කු විඤ්ඤාණ තුන්යන් සංගති පස්සෝ මේ තුනෙහි එකතු වීම එක්තැන් වීම ස්පර්ශයයි. පස්සපච්චය වේදනා ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව වැඩතුයි. ඊළඟට යම් වේදේති තං සංජානාති යමක් වුදුද ඒ හඳුනාගනි. සංසංජානාති සංවිතක්කේති යමක් හඳුනා ගනිද්ද ඒ පිළිබඳව විචාරක කරයි. යම් විතක්කේති තම් පපංචේති යමක් පිළිබඳව විචාරක කරයිද ඒ පිළිබඳව ප්‍රපංච කරා. යම් පපංචේති තතෝ නිදානං පුරුෂං උපංච සංඥාතං කා සමුදාචරන්ති යමක් පිළිබඳව ප්‍රපංච කරයිද තතෝ නිදානං අනුබන් විතරේන් අර ලැබෙන්නේ නිදානං එකට අවශ්‍ය අංකුත් වචනයාවේ ගනු. තතෝ නිදාන එන නිසා ඒ නිදාන කරගෙන පුරුෂං පපංච සංඥා සංඛා සමුදාචාන්ති ප්‍රපංච සංඥා සංඛාරෝ පුරුෂෝති යර සියාපු ඉන්ද්‍රඥානය මෙහි වූ පුද්ගලයාව මඩ පවත්වනවා අභිභවනය කරනවා. කුමක් පිළිබඳවද? අතීත අනාගත ප්‍රත්‍යුප්පන්නේසු චක්ඛු විඤ්ඤායේසු රූපේසු. අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න කියන කාලත්වයටම අයත් අතින් බලවත් බටයුතු රූපයන් පිළිබඳව අතීතයේ බලපු රූපත් ආයතේ බලන්න පිළිබඳ රූපත් මේ දැන් පිළිබඳ රූපත් පිළිබඳව ප්‍රපංච සංඥා සංඛාරන් අභිභවනය කරනවා කියලා. ඒ විදිහටම තමයි අනත් ශබ්දයත් ආදී වශයෙන් අවධාන වශයෙන් සුත ධර්ම විස්තරය බලවත් මේ ආකාරයටම මේ රටාවටම සඳහන් කරනවා. ඒ මහාකච්චන් ස්වාමීන් වහන්සේ විග්‍රහයි. මුලින්ම තවකයන් කිහිපයක් කියන්න සිද්ධ වෙනවා. මේ අටුවා මේක පිළිබඳව විග්‍රහ කළ තිබෙන ආකාරය මේ සූත්‍රයේ අර ප්‍රපංච සංඥා සංඛා පදේ ඒ ගැඹුරු අර්ථය ඉදිරින ආකාරයටම මේ විග්‍රහ කරන්න තිබෙනවා. ඒකට විශේෂ හේතුවක් පාන්නේ මේ මුලින් කියපු පාඨයේ මුල් වචන කීපය තේරුම් කිරීමේදී අටුවාව මතක හරිනවා මෙතන තිබෙන කාරකයේ පිළිබඳ විශේෂත්වය. ඒ කියන්නේ දැන් මේ සූත්‍රයේ ආරම්භ කෙරෙන්නේ කොහොමද? භාවකාරකයෙන්. චතුංචාවසපටිච්ච රූපේච උප්පදේ චක්ඛු විඤ්ඤාණ. එසත් පටිච්ච කියන වචනේ තන ප්‍රතිසමුප්පාදනාය දෙකෙන්දෙර එසත් රූපයක් ප්‍රත්‍ය කරගෙන චක්ඛු විඤ්ඤාණය උපදිනවා. තුන්වන සංගති පස්සෝ ඒක මෙහිම එකතු වීම ස්පර්ශය. පස්සපච්චය වේදනා ඒ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව. අන්න එතනින් ගලන ඊළඟ විශේෂත්වය තියෙනවා. යම් වේදේති තං සංඥාති, යම් සංඥාති තං විතක්කේති. ප්‍රියංක චේතිකම් පතන්ති. ප්‍රේජිත අපේෂන් එක අවස්ථා තුනකට බලන්න පුළුවන් මේ ඉන්ද්‍රිය ඥානයේ පිළිබඳව දැක්වලා තිබෙන මේ විස්තරය. මාතකයන් සංඥාන්සේ කළ විස්තරය. සාල්කාරකෙන් ආරම්භ වෙන්නේ වේදේති වේදනා අවස්ථාවට පත් වුණාට පස්සේ තියෙන්නේ යම් වේදේති සංඥා යමක් වේදේති එය හඳුනාගන්න. යමක් හඳුනාගන්න ඇති ඒක දිහා විකල්ප කරයි. අපි මෙහෙම පරිවර්තනය කළාට මොකද අතුවාවියක තෝරන්නේ සංඥා සංඥානාති විතක්කෝ විතක්කේති අනේ විදිහට අර පුද්ගලිකව කරන දෙයක් විදිහට නෙවෙයි ඒක දැක්වලා තිබෙන්නේ මේ සංඥාව. ඒ කියන්නේ අන්න වේදනාවක් තියෙනවා. ඒ වෙලාවේ සංඥාව ඉදිරිපත් වෙලා ඒ වේදනාව හඳුනා ගන්නවා. ඊළඟට විතර්කයේ ඉදිරිපත් වෙලා සංඥාව පිළිබඳව විතර්ක කරනවා. ඊළඟට ප්‍රපංචයේ නැගී හිටිනවා ප්‍රපංචයේ ඒ විතර්කයේ පිළිබඳව ප්‍රපංච කරනවා. ඔය විදිහටයි අතුලාව තෝරන්නේ. එයින් අර මහා කච්චාන් ස්වාමීන් වහන්සේ මේ විග්‍රහයේදී මේ නියුන්ජිත කල්පකාරක ගැනීම අදහස අමතක වෙලා තිබෙනවා. පුරාන්දිස් විශේෂ අර්ථයකින් මෙතන මේ බුදු පියාණන් වහන්සේගේ අර යතෝ නිදානම් දෙස පරිසන්ත පංච සංඥා සංකාදම දෝතරන්ති ආදී වශයෙන් බුද්ධලෝක ප්‍රපංච සංඥා සංකාම නැරෙන ආකාරය විග්‍රහ කිරීම තමයි මේ මහගතන සංඥාන්ති නියුන්ජිත මේ ධර්ම සමූහයේ තුන් ආකාරයකින් දක්වලා තිබෙනවා. ආරම්භය භාවකාරක වශයෙන්, ඊළඟට තිබෙන්නේ කල්පකාරක වශයෙන්. අර පුද්ගලයා වේදනාවෙන් පස්සේ තමන්ගේ අතට ගන්න බැරි ටික යම් වේදේති සංසංඥාවක් කියලා වේදනාවෙන් පස්සේ හඳුන ගන්නවා. ඒ හඳුනීම පිළිබඳව ඊළඟ විතර්ක කරනවා. ඒ විතර්ක පිළිබඳව ප්‍රපංච කරනවා. එන්නේ තුන්වෙනි අවස්ථාවේ ධමිතෙන් වඩා ඕලාරිකයි. මේ සහක්‍රමයෙන් ඉන්ද්‍රඥානේ ඕලාරිකම ආකාරයෙන් මහකත්ව ස්වාමීන් වහන්සේ පෙන්නුම් කරන්නේ. තුන්වෙනි අවස්ථාව ඉතාමත් ඕලාරිකයි. ඒක කොහොමද? යම් පතංචේති අතෝ නිදානං තුරිසං පතංච සංඥා සංඛා සමුදාචරං. එතන පුරුසං කියලා කියන්නේ කර්ම ඉදත් රූපය. එයින් හැදෙන්නේ අර මුදිනානේ මිනිව පුද්ගලයාව මෙලපවත් වෙනවා අර පතංච සංඥා සංඛාවන්. පතංච සංඥා සංඛාවන් අතෝ සංඛා වෙන වචන තවත් දීර්ඝ විස්තරකින් වර්ණනය කර යුක්තා. කොහක් හෝ වේවා පතංච සංඥා සංඛාවෝ අර පුද්ගලයාව අර ඉන්ද්‍රඥානේ මිනිව පුද්ගලයාව මැදලනවා අභිභවනය කරනවා. අන්‍ය විදිහයක් මෙතන මේ කියන්නේ අන්‍ය මැදදීම නිසා තමයි අර කියා පෙන්නුවෙත් අර ක්ලේශ රාශිය ලෝකයේ තියෙන්නේ. ඒකට මුලින් විදිහක් තියන් කිව්වනේ අර පමණ චේන වචනේ වැදගත් කම මේක උතනට ඔබට පේනවා. මුල් කාටි පොඩි උපමාවක් වශයෙන් ගත්තොත් මෙතන මේ වෙන සිද්ධිය දැන් සාමාන්‍ය ජන කතාවක් තිබෙනවා. අර මන්ත්‍ර කරුවන් එක්තරා මන්ත්‍ර විද්‍යාව පිළිබඳ අවබෝධයක් ඇති කීප දෙනෙක් කරකලයක් නැදී යනකොට යාග්‍රේකගේ අධිසකින් ගතලා ඒ තුන්දෙනාම එකතු වෙලා ඒ ජාග්‍රයාගේ යථාතත්වයට පත් කරන්න බැලුවා. ඉතින් කර ඇටට එකතු කරලා ඒ ජාග්‍රයාගේ රූපේම ඇවිල්ලා තව කෙනෙක් මාසුත් එකතු කළා. ප්‍රථමයෙන්ම පණ දුන්නා. පණ දුන්නාට පස්සේ මොකද වුණේ? ජාග්‍රයාට බුදුන් වුණා. අර මන්ත්‍රකාරය. අනිවාර්ය දෙයක් මේ සංකල්ප පිළිබඳ විකල්ප පිළිබඳ ගැඹුරු දර්ශනයක් මේ සූත්‍රයේ සඳහන් වෙන අභිධර්මික සූත්‍රය. මේක මේ පිටක් කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආනන්ද සාමණේර ප්‍රකාශ කළ නිකන් නෙවෙයි ඒකට. මෙතන තිබෙන සම්පූර්ණ රහස සියුමාර දෘෂ්ටි වාද පිළිබඳව සංනායි අනුසය වශයෙන් බැඳගෙන පිළිබඳ රහස මෙතන තිබෙනවා. මේ සංකල්ප විකල්ප පිළිබඳව බෞද්ධ දර්ශනයේ ඒ වගේම වාග් විෂය පිළිබඳව වචන පිළිබඳව අපේ දිනදා විවහල් කරන වචන පිළිබඳව කඥාත් පිළිබඳව සංකීර්ණ ගැඹුරු දර්ශනයක් මෙතන ඉන්නවා. දැන් ඒකට අපි මේ ප්‍රපංච තාම අර්ථ වශයෙන් ප්‍රකාශ කරන සිටින් සඳහන් කරපු මේ ප්‍රපංච කියන වචනේ දැන් අපි ප්‍රපංච කියන වචනේ නිරුක්තිය වශයෙන් සලකා බලුවොත් වාග් ප්‍රපංචය කියන වචනේ සාමාන්‍යයෙන් දොරහාරි යුතුනවා. ඒ කියන්නේ වාග් බාහු වචන වැඩිපුරේදීම එහෙම නැත්නම් පවලට වඩා විස්තර කිරීම කියලා ඒ අදහස තියෙනවා. පූර්ව පංච ධාතුවෙන් යන වචනයක් තිබෙනවා. ඒක අදහස කිහිපී යාම විස්තර කිරීම කියන අර්ථය තිබෙනවා. මේ ප්‍රපංචයෙන් බොහෝ විට සිදුවන්නේ එක්තරා විදිහක මෝහණයක් අවුල්වීම. ඒ අර්ථයක් තිබෙනවා. ප්‍රථමාර්ථයෙන් වල ප්‍රපංච කියන වචනේ යෙදෙනවා. ඒ කෙටියෙන් ප්‍රකාශ කළොත් වඩා සවිස්තරව දක්වන දෙන පුද්ගලයන් හතර දෙනෙක් ගැන සඳහන් වෙනවා. උද්ගතිකන්නේ උපංචිකන්නේ මේවේ පදපරම එතන තියෙනවා විපංචිකන්නේ කියන එක. ඒකත් මේ ප්‍රපංච ප්‍රදේශ ටිකක් සමානයි. කෙසේ වුණත් මේ ප්‍රපංච කියන වචනේ සාමාන්‍යයෙන් වාග් විවරයේ වශයෙන් බලනකොට එක අර්ථයක් තිබෙනවා. එක්තරා විදිහක අනවශ්‍ය වාග් බාහුල්‍ය වචන ගැඹුරින් නිසා ඇතිවන මෝහණය ඒක හැදෙනවා. නමුත් මෙතන ඊට වඩා ගැඹුරක් දකින්න පුළුවන්. මේ කියන්නේ මේක සාමාන්‍ය කතා විවහාර පිළිබඳ එකක් නෙවෙයි, මේ සිත පිළිබඳව, ඉන්ද්‍රිය ඥාන පිළිබඳ. දැන් අපේෂන් විතර්කවලක පස්සේ වෙන අවස්ථාවක් ඇතුළේ මේ ප්‍රපංච කියන දැක්වල තියෙනවා. විතර්ක විචාර කියන වචන දෙකක් අපිට පේනවා. විතර්කයට පස්සෙ විචාරයේ ඉඳලා තියෙන්නේ අර විතර්කයේම ස්වභාවයක් තිබෙනවා, සිත දුවන ස්වභාවයක්. ධූරංගමං ඒක තරං ආදී වශයෙන් සිතේ තිබෙන ඒ ධූර ස්වභාවය මේ විතර්ක උඩයි යන්නේ විතර්ක සංකල්ප. අන්නේ මේ දිලීමෙන් ඇතිවන ඉතාමත්ම බලපතලම මෝහයක් පිළිගෙනවා මේ පපංච කියන වචනේ. අපි මෙතන ඉඳලා ඊළඟ දවසේ මේ දේශනාව පුරන්ට
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.